අද විශේෂකරණ සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා අනුරාධපුර ගල්නෑව මධ්‍ය මහාවිද්‍යාලයේ ආචාර්ය තිමති ඒකනායක මහත්මයාට.
ඉතිහාසයේ වැඩසටහනේ තවත් එක් සොඳුරු නිමේෂයකටයි. එමනම් දුවේ පුතේ අපි සති කිහිපයක් පුරාම ශ්‍රී ලංකාවේ ඉතිහාසයට සම්බන්ධ වූ මාතෘකා කිහිපයක් කතා කරා. ඒ වගේම අද දවසේ මා සාකච්ඡා කිරීමට බඳුන් කරන්නේ 11 වසර විෂය නිර්දේශයේ තුල ඔබට තිබෙන හතරවෙනි මාතෘකාව සම්බන්ධ. මේ මාතෘකාව තමයි බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස් වීම. බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස් වීම කියන මාතෘකාව යටතේ තමා දුවේ පුතේ ඔබට මම අද කරුණු කාරණා ගෙනහැර දක්වන්නේ. එහෙමනම් අප මේ පාඩම දෙසට යොමු වෙමු. මේ පාඩම පිළිබඳව අධ්‍යයනය කරද්දී මීට පෙර ඔබට සාකච්ඡා කළ පාඩම් ඇසුරෙනුත් මේ පාඩමට යම් කරුණු කාරණා කිහිපයක් ගොනු කර ගැනීමට අවස්ථාව තිබෙනවා. එහෙමනම් දුවේ පුතේ අපි ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස් වීම විශේෂයෙන් බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස් වීම කියන මාතෘකාව පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඔබ අප දන්න කරුණක් තමයි බ්‍රිතාන්‍ය පාලනය 1796 ශ්‍රී ලංකාවේ ආරම්භ වෙලා 1948 දක්වාම ක්‍රියාත්මක වුණා. එහෙත් දුවේ පුතේ පෘතුගීසීන් ලන්දේසීන් මෙන් නොව ඉංග්‍රීසීන් 1815 දී මුළු දිවයිනම ඔවුන්ගේ ආධිපත්‍යය නතු කරගත්තා. එනිසා 1815 ඉඳලම දුවේ පුතේ 1948 වෙනකම් ඔවුන් ශ්‍රී ලංකාවේ වසර 133ක පාලන සමයක් ගත කරා. ඒ අනුව 1815 දී මුළු රටම බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට නැතුවීමෙන් පසුව අප රටට අහිමි වෙලා ගිය ස්වාධීනත්වය යලි දිනා ගැනීම සඳහා දරුණේ දැරූ ප්‍රබල උත්සාහයන් දෙකක් පිළිබඳව ඔබට ගිය සති දෙකේ මම සාකච්ඡා කළා. එකක් තමයි 1818 සහ 1848 නිදහස් අරගල. ඔබට මතක ඇති 1818 සහ 1848 නිදහස් අරගල. මේ නිදහස් අරගල දෙකම දුවේ පුතේ අසාර්ථක වුණා කියලාත් අපි සාකච්ඡා කළා. මේ නිදහස් ව්‍යාපාර දෙකම අසාර්ථක වුණා. ඒ නිසා ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව නැත්නම් ඉංග්‍රීසි පාලනයට එරෙහිව අවි ආයුධ නොගෙන බ්‍රිතාන්‍ය පාලන සංවිධානයේ තුලම සිටිමින් ක්‍රමයෙන් දේශපාලන බලය හා අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා ලාංකිකයෝ උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කරා. ඒ කියන්නේ දුවේ පුතේ ලේවැගිරීම් වලින් නිදහස ලබා ගැනීමට අපි දෙවරක් උත්සාහ කරා 1818 සහ 48. නමුත් අපේක්ෂිත විමුක්තිය නිදහස අපිට බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් නොලැබුණු නිසා ඔවුන්ගේ පාලන සමය තුලම ඉඳගනිමින් එමත් ඔවුන්ගේ පාලන තුලයේ සිටිමින් ලාංකිකයෝ උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කරා. විශේෂයෙන් මේ උද්ඝෝෂණ ව්‍යාපාර දරුවනේ වඩා සාර්ථකුනේ 19 වසරේ අගභාගේ. මෙන්න මේ උද්ඝෝෂණ ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ජාතික ව්‍යාපාර නමින් හැඳින්වෙනවා. තමා දරුවනේ මේවා හැඳින්වෙන්නේ. එතකොට මේ උද්ඝෝෂණ ව්‍යාපාරවල මූලිකම ඉල්ලීම බවට පත්ුනේ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ඉල්ලා ක්‍රියාත්මක වෙච්චි උද්ඝෝෂණ ව්‍යාපාරය. ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ඉල්ලා තමයි මේ උද්ඝෝෂණ ව්‍යාපාර ක්‍රියාත්මක වුණේ. ඒ සමගම පසුව මෙම උද්ඝෝෂණ ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයේ වෙනුවෙන් ස්වාධීනත්වයේ ලබා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් මේ ස්වාධීනත්වයේ ලබා ගැනීම සඳහා යමුණා. එහි ප්‍රතිඵලයක් විදිහට තමා දුවේ පුතේ වරින් වර මේ බ්‍රිතාන්‍ය පාලන සමය තුල ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙන්නේ. බ්‍රිතාන්‍ය පාලන සමය තුල. එහෙමනම් දුවේ පුතේ 1833 සිට 1947 දක්වාම ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමය තුළ වරින් වර ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ 6ක් පිළිබඳව අපිට මේ පාඩම තුළ සාකච්ඡා කිරීමට සිදු වෙනවා. එහෙමනම් දීපති අපි මුලින්ම බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මොනවාද යන්න පිළිබඳ පුංචි සාරාංශගත ඉදිරිපත් කිරීමක් මා කරන්නම්. ඒ අනුව 1833 කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණය හඳුන්වා දෙනවා. එතනින් පස්සේ 1910 ක්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හඳුන්වා දෙනවා. ඉන් පසු 1920 මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයත්, 1924 මැනින් ඩෙවොන්ෂය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයත්, 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයත්, 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් කියන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ උද්ඝෝෂණ ව්‍යාපාරවල ප්‍රතිඵලයක් ලෙස වරින් වර ආණ්ඩුකාරවරුන්ට සහ යටත් විත්තභාර ලේකම්වරුන්ට සිද්ධ වෙනවා ශ්‍රී ලංකාවට ගැලපෙන දේශපාලන අයිතීන් ලැබෙන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ වරින් වර ඉදිරිපත් කිරීම සඳහා. එහෙමනම් දුවේ පුතේ, ශ්‍රී ලංකාවේ ජාතික ව්‍යාපාරවල සක්‍රීය දායකත්වය ලැබීම නිසා සක්‍රීය දායකත්වයේ තුලින් ශ්‍රී ලාංකිකයන්ට දේශපාලනයට ප්‍රවේශ වීමට සහ දේශපාලන අයිතිවාසිකම් දිනා ගැනීමේ අරමුණින් වරින් වර බ්‍රිතාන්‍ය පාලන සමයට එනතම් බ්‍රිතාන්‍ය පාලකයන්ට සිද්ධ වෙනවා ශ්‍රී ලංකාවට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්න. එහෙමනම් දුවේ පුතේ, ඔබට මේ සඳහන් කරපු ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ 6 අතරින් මා මුලින්ම අවධානය යොමු කරන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ බවට පත් වෙන්නේ කෝල්බ්‍රුක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. කෝල්බ්‍රුක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය, ඔබ දන්නවද මේ කෝල්බ්‍රුක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය එන්න තමයි කෝල්බ්‍රුක්ගේ යෝජනා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමය තුළ ඇති වූ දැවැන්තම හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වුණා. එහෙමනම් දුවේ පුතේ, මේ කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණය පිළිබඳව අධ්‍යයනය යොමු කිරීමේදී මෙවැනි ප්‍රතිසංස්කරණයක්, මෙවැනි කොමිසමක් ශ්‍රී ලංකාවට පැමිණීමට, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීමට කුමන ආකාරයේ හේතු සාධකද පාදක වුණේ, කුමන ආකාරයේ හේතු සාධකද බඳුන් වුණේ කියන සාකච්ඡාව, නැත්නම් බඳුන් වුණේ කුමන හේතුද කියලා කියන දේ පිළිබඳව අපි අධ්‍යයනය යොමු කරමු. එහෙනම් දුවේ පුතේ, 1802 ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගේ කිරීටයක් බවට පත් වුණා. මේ කිරීටයක් බවට පත් කිරීමේ මූලිකම අරමුණ බවට පත් වුණේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට වඩා ඵලදායී යටත් විජිතයක් බවට ශ්‍රී ලංකාව පත් කරගන්න එක. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට වඩාත් ඵලදායී යටත් විජිතයක් බවට ශ්‍රී ලංකාව පත් කරගන්න එක. එහෙත් දුවේ පුතේ, එම පරමාර්ථය සාර්ථක නොවීම සඳහා යම් යම් හේතු සාධක බලපෑවා. මොකද බ්‍රිතාන්‍ය පාලන සමයේදී මුල් අවධියේදී ශ්‍රී ලංකාවේ ආදායමට වඩා වියදම ශීඝ්‍රයෙන් ඉහළ ගියා. ශ්‍රී ලංකාවේ ආදායමට වඩා වියදම ශීඝ්‍රයෙන් ඉහළ ගියපු නිසා මෙරටින් ලාභ ප්‍රයෝජනය ලබා ගැනීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමය ගැන විවේචන වෙන්න පටන් ගත්තා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ. කොහෙද දුවේ පුතේ, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ විවේචනය වෙන්න පටන් ගත්තා මේ බ්‍රිතාන්‍යයන්ගේ ශ්‍රී ලංකාවේ පාලන රටාව පිළිබඳව. ඒ නිසා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ දිගින් දිගටම මෙවැනි විවේචනයන් වලට ලක්වීම නිසා එංගලන්ත ආණ්ඩුව මේ පිළිබඳව සොයලා බලන්න කොමිසමක් පත් කළා. මොකද මේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය, ඔවුන්ගේ අරමුණ උනේ තමන්ගේ යටත් විජිත වලින්ම, තමන්ගේ යටත් විජිත වල තියෙන සම්පත් වලින්ම යටත් විජිත වල ආරක්ෂාව සහ පරිපාලන වියදම් ඇති කරගන්න එක. පරිපාලන වියදම් පිරිමසා ගන්න එක තමයි මේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ප්‍රධාන ලක්ෂණය, නැත්නම් ප්‍රධානතම අරමුණ බවට පත් වුණේ. නමුත් දුවේ පුතේ මේ තත්ත්වය ශ්‍රී ලංකාවගේ රටවල් වලින් ගිලිහී යාම නිසා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට මේක ගැටලුවක්. මේ නිසා මොකද සිද්ධ කරේ 1822 ජූනි 25 වන දින 1822 ජූනි 27 වන දින බ්‍රිතාන්‍ය ආණ්ඩුව කොමිසමක් පත් කරනවා. මේකේ නායකත්වය දුවේ පුතේ ලැබෙන්නේ W.M.G. කෝල්බ්‍රුක්ට. එහෙම නැත්නම් විලියම් මැක්බීන් ජෝර්ජ් කෝල්බ්‍රුක් කියන මහතාට. එතුමාට ඔහුගේ සහයට තවත් කිහිප දෙනෙක් පත් කරා. ඒ අනුව ඔවුන් මේ ත්‍රී පුද්ගල කමිටුවක්, ඒ කියන්නේ කෝල්බ්‍රුක්ගේ නායකත්වයෙන් යුක්තව තවත් සමාජිකයෝ දෙන්නෙක් ඇතුළුව ත්‍රී පුද්ගල කමිටුවක් පත් කරනවා. ඔවුන්ගේ මූලිකම කාර්යය වුණේ ශ්‍රී ලංකාව පිළිබඳව විතරක්ම නෙමෙයි, කේප් කොලනිය, මුරුසු දිවයින හා ශ්‍රී ලංකාව යන යටත්විත්තවලට ගිහිල්ලා එම යටත්විත්තවල දේශපාලන, ආර්ථික හා අධිකරණ කටයුතු පිළිබඳව කරුණු සොයලා බලන්න. එනිසා මොවුන් මුලින්ම ලංකාවට පැමිණෙන්න කලින් 1823 සිට 1828 දක්වාම වසර පහක කාලයක් මම පෙර සඳහන් කරපු කේප් කොලනිය, මුරුසු දිවයින යන රටවල් වල ඔවුන්ගේ යටත්විත්තවල මේ ආර්ථික දේශපාලන අධිකරණ පිළිබඳව තොරතුරු හොයලා බලලා යෝජනා ඉදිරිපත් කරලා දුවේ පුතේ නැවත වතාවක් එම කොමිසම 1829 ලංකාවට පැමිණෙනවා. 1829 අප්‍රේල් මාසේ. නමුත් දුවේ පුතේ මේ පැමිණීමේදී කෝල්බ්‍රුක් විතරයි පැමිණෙන්නේ, අනිත් සාමාජිකයෝ දෙදෙනාට දැඩි අසනීප තත්ත්වයකට පත්වෙන්න සිද්ධ වෙච්ච නිසා ඔවුන් පෙරලා තමන්ගේ රටට යනවා. ඒ අනුව 1829 කෝල්බ්‍රුක් කොමිසමේ සාමාජිකයෙක් විදිහට සභාපති ධූරය දරු විලියම් කෝල්බ්‍රුක් ලංකාවට එනවා. නමුත් 1830 ජූලි මාසයේදී ඔහුගේ සහයට අධිනීතිඥවරයෙක් වෙච්ච චාල්ස් ඒ කැමරන් කියන පුද්ගලයා පත් කරනවා. එමනම් දුවේ පුතේ මේ ආකාරයට 1829-30 කාලයේදී කෝල්බ්‍රුක් සහ චාල්ස් ඒ කැමරන් ශ්‍රී ලංකාවට ඇවිල්ලා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කරලා ශ්‍රී ලංකාවේ ආර්ථික දේශපාලන සමාජීය තත්ත්වයන් පිළිබඳව ඔවුන් කරුණු කාරණා වටහාගෙන යෝජනා ඉදිරිපත් කරනවා. එමනම් මේ යෝජනා ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, පරිපාලනමය වශයෙන් වැදගත් යෝජනා වුණ ආණ්ඩු ක්‍රම ආදී ක්ෂේත්‍ර පිළිබඳවත් යම් යම් යෝජනා ඉදිරිපත් කරනවා. එහෙනම් මේ සියලු යෝජනා තුලින් අපේක්ෂා කළේ ශ්‍රී ලංකාවේ වියදම අභිබවා ආදායමක් උත්පාදනය කර ගැනීමේ ක්‍රමෝපායන් හොයා ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කරන එක තමයි මේ කෝල්බ්‍රුක් කොමිසමේ මූලික අරමුණ උනේ. ඒ නිසා විලියම් කෝල්බ්‍රුක්ට මෙරට ආර්ථිකය, ආදායම, වියදම, පරිපාලන වැනි ක්ෂේත්‍රවලට යෝජනා ඉදිරිපත් කරන්න අවස්ථාව උදා වෙනවා. ඒත් එක්කම දුවේ පුතේ චාල්ස් ඒ කැමරන්ට ලංකාවට සුදුසු ගැලපෙන අධිකරණ ක්‍රමයකට අවශ්‍ය පසුබිම සැකසීමට යෝජනා ඉදිරිපත් කිරීමට තමා දුවේ පුතේ චාල්ස් ඒ කැමරන්ට පැවරෙන්නේ. එහෙමනම් දුවේ පුතේ අපි අද දින සාකච්ඡා කරමු මේ විලියම් කෝල්බ්‍රුක්, එහෙම නැත්නම් කෝල්බ්‍රුක් කැමරන් කොමිසම විසින් මොනවාගේ තීන්දුව తీරනද, මොනවාගේ යෝජනාද ශ්‍රී ලංකාවට නිර්දේශ කරලා ක්‍රියාත්මක කළේ කියන. එහෙමනම් දුවේ පුතේ මේ කෝල්බ්‍රුක් කොමිසමේ වැදගත්ම කැපිපෙනන ලක්ෂණ කිහිපයක් තියෙනවා. විලියම් කෝල්බ්‍රුක්, එහෙම නැත්නම් කෝල්බ්‍රුක් කැමරන් කොමිසම විසින් ඉදිරිපත් කරපු මේ යෝජනා තුළ වැදගත්ම කැපිපෙනන ලක්ෂණ කිහිපයක් අතරින් පළවෙනි ලක්ෂණය විදිහට මම ඔබට ගෙනහැර දක්වන්නම්. පළවෙනි එක තමයි ලංකාවට ගැලපෙන ඒකීය පාලනයක් ඇති කිරීම. මොකද මම එහෙම කතා කරේ මේ වන විට 1815 දී මුළු දිවයිනම ඉංග්‍රීසියෙන් නතු කර ගැනීමෙන් පසු උඩරට ප්‍රදේශයට 1815 සිට උඩරට ප්‍රදේශය පාලනය කිරීම සඳහා පත් කරා වෙනම නිලධාරියෙක්. නැත්තම් රෙසිඩන්ට්වරයෙක්. එහෙම නැත්තම් නිත්‍ය නේවාසික නිලධාරියෙක් උඩරටට පත් කරා. එලෙස පත් වෙච්ච ප්‍රථම නිලධාරියා බවට පත් වුණේ ජෝන් ඩොයිලි මහතා. ඔහුට සහයට වෙනම අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරලා 1815 සිට උඩරට ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට නතු වූවත් එතෙන් සිට උඩරට ප්‍රදේශයේ තුල වෙනම පාලනයක් අරගෙන ගිය රෙසිඩන්ට්වරයෙකු යටතේ පහතරට ප්‍රදේශවල නැත්නම් විරලබඩ ප්‍රදේශ තුල පහතරට ප්‍රදේශ තුල වෙනම පාලනයක් අරගෙන ගියා. එමනම් කෝල්බ්‍රුක් දැකපු දෙවැන්තම සාධකයේ තමයි ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමය තුල අධික ලෙස පරිපාලන වියදම් ඉහළ ගින් තිබුණු එක. අධික ලෙස පරිපාලන වියදම් ඉහළ ගින් තිබුණා. ඒ නිසා තමා දුවේ පුතේ මේ කෝල්බ්‍රුක් යෝජනාවල වැඩිම බර තැබීම මේ පරිපාලන වියදම් අවම කර ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් වුණේ. වැඩිම ප්‍රමාණයක් ඔවුන් ඉදිරිපත් කරේ මේ පරිපාලන වියදම් අවම කරගන්න සීමා කරගන්න. ඒ නිසා කෝල්බ්‍රුක් ඒ සඳහා ගෙනාපු ප්‍රථම යෝජනාව බවට පත් වුණේ මේ උඩරට සහ පහතරට තිබුණු වෙන වෙනම තිබුණු පාලන ඒකක දෙක වෙනුවට උඩරටත් පහතරටත් එකට ඒකාබද්ධ කරලා ඒකීය පාලනයක් අරගෙන ගියා. උඩරට සහ පහතරට එකට ඒකාබද්ධ කරලා ඒකීය පාලනයක් අරගෙන ගියා. ඒ කෝල්බ්‍රුක් යෝජනාවල තිබුණු පරිපාලන යෝජනා අතරින් වඩාත් වැදගත් පරිපාලන යෝජනාවක් තමයි පළවෙනි එක විදිහට කතා කරේ. උඩරට සහ පහතරට එකට ඒකාබද්ධ කරලා ඒකීය පාලනයක් ගෙන යාම. නම් මේ කරුණට අමතරව ද්වීපතේ තවත් කරුණු කිහිපයක් කතා කරමු. කෝල්බ්‍රුක් යෝජනාවල දෙවැනි එක තමයි ශ්‍රී ලංකාව තුල කෝල්බ්‍රුක් කොමිසම ශ්‍රී ලංකාවට පැමිණෙන විට ශ්‍රී ලංකාවේ පරිපාලන ඒකක 16ක් තිබුණා. ශ්‍රී ලංකාව තුල කෝල්බ්‍රුක් පැමිණෙන විට පරිපාලන ඒකක 16ක් තිබුණා. ඒ නිසා පරිපාලන වියදම් සීග්‍රයෙන් ඉහළ ගිහිලා තිබුණා එවැනි පරිසරයක් තුල. නිසා පරිපාලන වියදම් අවම කර ගැනීමේ පරමාර්ථයෙන් දුවේ පුතේ කෝල්බ්‍රුක් විසින් දිවයිනේ මේ පරිපාලන ඒකක 16 වෙනුවට දුවේ පුතේ පරිපාලන ඒකක 5ක් දක්වා අඩු කරනවා. පරිපාලන ඒකක එහෙම නැත්නම් පලාත් 5කට බෙදනවා. අපේ භාෂාවෙන් කියනවා නම් ඔබ දන්න කරුණක් විදියට කියනවා මේ පලාත් 16 එහෙම නැත්නම් පරිපාලන ඒකක 16 පලාත් 5 දක්වා අඩු කරනවා. පලාත් 5 දක්වා අඩු කරනවා. ඒ අනුව මුළු දිවයිනම උතුරු පලාත, දකුණු පලාත, නැගෙනහිර පලාත, බස්නාහිර පලාත, මධ්‍යම පලාත කියලා පලාත් 5 දක්වා මේ පාලන ඒකක 16 පලාත් 5 දක්වා අඩු කරලා සෑම පලාතකටම උතුරු පලාතේ මධ්‍යස්ථානයේ විදිහට යාපනයත්, දකුණු පලාතේ මධ්‍යස්ථානයේ විදිහට ගාල්ලත්, නැගෙනහිර පලාතේ මධ්‍යස්ථානයේ විදිහට ත්‍රිකුණාමලයත්, බස්නාහිර පලාතේ මධ්‍යස්ථානයේ විදිහට කොළඹත්, මධ්‍යම පලාතේ මධ්‍යස්ථානයේ විදිහට මහනුවර නගරයත් කේන්ද්‍ර කරගෙන මේ පාලන රටාව අරගෙන යනවා. එහෙනම් දීපතේ අපි මේ වෙද්දී කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ යෝජනා දෙකක් කතා කරා. ඒ දෙකම පරිපාලන ක්ෂේත්‍රයට බර වෙන යෝජනා දෙකක්. එකක් තමයි උඩරට සහ පහතරට එකට ඒකාබද්ධ කරලා ඒකීය පාලනයක් ගෙන යාම. අනිත් පැත්තෙන් පරිපාලන ඒකක 16 වෙනුවට පරිපාලන ඒකක 5 දක්වා අඩු කිරීම. එහෙනම් දීපතේ ඒ කරුණු දෙකට අමතරව මේ වන විට තවත් එක් අංශයක කියන්නේ ආර්ථික අංශයටත් මේ කෝල්බ්‍රුක් විසින් යෝජනා ඉදිරිපත් කරා. කෝල්බ්‍රුක් විසින් යෝජනා ඉදිරිපත් කළා. ඒකෙන් එක් කරුණක් තමයි මේ වන විටත් අපි තුන්වෙනි කරුණ විදියට සාකච්ඡා කරමු. මේ වන විට රජය සතුව දැවැන්ත වෙළඳ ඒකාධිකාරයක් තිබුණා. රජය සතුව දැවැන්ත වෙළඳ ඒකාධිකාරයක් තිබුණා. විශේෂයෙන්ම කුරුඳු සහ ලුණු වලට දැවැන්ත ඒකාධිකාරයක් තිබුණා. ඒ කියන්නේ රජයේ විතරයි මේ වෙළඳාමට සම්බන්ධ වුණේ. වෙන කිසිදු පාර්ශවයකට මේ කුරුඳු සහ ලුණු වෙළඳාමට පහසුකම් සැපෙව්වෙත් නැහැ. සම්බන්ධ වෙන්න වෙළඳාමට අවශ්‍ය පසුබිම සකසා දුන්නෙත් නැහැ. ඉතින් මෙවැනි පසුබිමක් තුල කෝල්බ්‍රුක් විසින් යෝජනා කරනවා වෙළඳාමේ ඒකාධිකාරයේ බිඳ දාලා තරඟකාරී වෙළඳ ප්‍රවාහයක් ගොඩනගා ගැනීම සඳහා රජයේ සතුව මෙතෙක් පැවතිච්චි වෙළඳ ඒකාධිකාරය අහෝසි කරලා දුවේ පුතේ පෞද්ගලික අංශයටත් පෞද්ගලික විවසායකයින්ටත් වෙළඳාමට අවශ්‍ය පසුබිම ගොඩනගනවා. පෞද්ගලික වෙළඳාමට එහෙම නැත්නම් රජයේ වෙළඳ ඒකාධිකාරය අහෝසි කරලා පෞද්ගලික අංශයටත් වෙළඳාම සඳහා අවස්ථාව ලබා දුන්නා. එනම් තුන්වෙනි කරුණ විදිහට රජයේ වෙළඳ ඒකාධිකාරය අහෝසි කිරීම. තවත් කරුණක් විදිහට මා සාකච්ඡා කරන්න අනිවාර්ය සේවා රාජකාරිකමේ අහෝසි කරලා දැම්මා. කෝල්බෘක් විසින් අනිවාර්ය සේවා රාජකාරකමය අහෝසි කරලා දැම්මා දරුවන. එකට ප්‍රධාන හේතුව වුණේ රාජාණ්ඩු සමය තුළ ඉතාමත් වැදගත් ක්‍රමයක් විදියට පුතේ දුවේ මේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය. රාජකාරී මේ රාජකාරිකමේ කොටස් දෙකක් යටතේ අපි සාකච්ඡා කරමු. අපි වෙනම පාඩමක වෙනම සාකච්ඡා කරමු පුළුල් විදියට. එකක් තමයි අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය, අනිත් එක ඉඩම් භුක්තිය මත පදනම් වූ රාජකාරී ක්‍රමය. කෙසේ හෝ වේවා කෝල්බෘක් දැක්කා මේ ලංකාවේ රාජකාරිය වැටුපක් නොලබා අනිවාර්යෙන්ම ඉටු කළ යුතු මෙහෙයක් විදියට, අනිවාර්යෙන්ම ඉටු කළ යුතු වහල් මෙහෙයක් විදියට තමයි කෝල්බෘක් මේ රාජකාරිකමේ දැක්කේ. ඒ නිසා කෝල්බෘක් මේ රාජකාරිකමේ ශ්‍රම සූරාකෑමක් ලෙස හිතලා මේ අනිවාර්ය සේවා රාජකාරිකමේ අවලංගු කරලා දානවා. ඒත් එක්කම මේ අනිවාර්ය සේවා රාජකාරිකමේ අවලංගු කිරීමේ යටි අරමුණකුත් මේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවට තිබුණා. ඒ තමයි මේ වන විට දරුවනේ මේ කෝල්බෘක් යෝජනා නිසා වතු වගාවත් ලංකාවේ ආරම්භ වෙලා තිබුණා. වතු වගාව. ඒ නිසා දුවේ පුතේ උනේ වතු වගාව දියුණු කිරීම සඳහා ලාංකිකයන්ගේ ශ්‍රමය ලබා ගැනීමේ අරමුණ ඇතිවත් ඔවුන් අනිවාර්ය සේවා රාජකාරී බැම්මෙන් මේ මිනිස්සු නිදහස් කරනවා. අනිවාර්ය සේවා රාජකාරී බැම්මෙන් මිනිස්සු නිදහස් කරනවා. එහෙනම් දුවේ පුතේ කෝල්බෘක් ප්‍රතිසංස්කරණවල මේ වෙන විට මම කරුණු කාරණා හතරක් ඔබට කතා කරා. ඒ කරුණු කාරණා හතරක් කතා කරා. තවත් වැදගත්ම කරුණක් විදියට දුවේ පුතේ ගන්නා විවස්ථාදායක හා විදායක සභා පිහිටුවීම. විවස්ථාදායක හා විදායක සභා පිහිටුවීම. මේ විදියට විවස්ථාදායක හා විදායක සභා පිහිටුවීමට කෝල්බෘක් අපේක්ෂා කළේ මේ මොහොත වන විට, ඒ කියන්නේ කෝල්බෘක් ලංකාවට පැමිණිලා ඉන්න මොහොතේ සිට, ඒ කියන්නේ 1798 සිට මේ දක්වාම ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට, බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන්ට අසීමිත බලතල ප්‍රමාණයක් ගොඩනැගිලා තිබුණා. විවස්ථාදායක, විදායක සහ අධිකරණ කියන ක්ෂේත්‍ර තුනේම බලය ඔවුන්ට හිමි වෙලා තිබුණා. ඒ නිසා අසීමිත වූ මේ ආණ්ඩුකාරවරයා සතු බලතල සීමා කිරීමේ අරමුණින් තමා දරුවනේ මේ එකට තිබුණු ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කියන මේ ආයතන සියල්ල වෙනස් වෙනස් ආයතන බවට, එක් එක් ආයතන බවට පත් කිරීම තමා කෝල්බෘක් අපේක්ෂා කරේ. මොකද රාජාණ්ඩු සමය තුලත් මේ තත්ත්වෙම තමා තිබුණේ. නිසා අසීමිත බලතල වලින් හෙබි රජ කෙනෙක් බිහි වුණාසේම එම රජු සතු බලතල ආණ්ඩුකාරවරයාටත් එලෙසම ලැබුණා. එනිසා කෝල්බෘක් මොකද කරේ, මේ අසීමිත වූ ආණ්ඩුකාරවරයාගේ බලතල සීමා කිරීමේ පරමාර්ථයෙන් එතෙක් නීති හදන එකත්, නීති ක්‍රියාත්මක කරන එකත් තිබුණේ ආයතන එකක් විදියට. ඒ තත්ත්වය වෙනස් කරලා නීති රීති හදන්න ව්‍යවස්ථාදායක සභාව ලෙස වෙනම සභාවකුත්, නීති රීති හදපු නීති රීති ක්‍රියාත්මක කරන්න විධායක සභාව කියලා වෙනම ආයතනයකුත් දුවේ පුතේ පිහිටනවා. එහෙමනම් කෝල්බෘක් යෝජනාවල වඩාත් වැදගත් ලක්ෂණයක් උනේ විවස්ථාදායක හා විධායක සභා පිහිටවීම. එනම් විවස්ථාදායකේ කාර්යභාරය උනේ නීති රීති සම්පාදනය කිරීම. එහෙමනම් දුවේ පුතේ කෝල්බෘක් විසින් මේ ආණ්ඩුකාරවරයාගේ බලතල සීමා කිරීම සඳහා ගෙනා යෝජනාවක් ලෙස විවස්ථාදායක හා විධායක සභාම හැඳින්වුවා. ව්‍යවස්ථාදායක සභාවේ මූලිකම අරමුණ බවට පත්ුනේ නීති රීති සම්පාදනය කිරීම. නීති රීති සම්පාදනය කිරීම. ඒත් එක්කම විධායක සභාවේ මූලිකම කාර්යභාරය උනේ සම්පාදිත නීති රීති ක්‍රියාත්මක කරන එක. සම්පාදිත නීති රීති ක්‍රියාත්මක කරන එක. විධායක සභාව දරුවනේ රටේ හිටපු ඉහළම සිවිල් නිලධාරීන් 6 දෙනෙකුගෙන් සමන්විත වුණා. එහි ප්‍රධානත්වයක් ආණ්ඩුකාරවරයාටයි ගියේ. ව්‍යවස්ථාදායක සභාවේ මුළු සමාජිකයෝ දුවේ පුතේ සමාජිකයෝ 15 දෙනායි. ව්‍යවස්ථාදායක සභාවේ මුළු සමාජිකයෝ 15 දෙනායි. ඉන් 9 දෙනෙක් නිලලත් සමාජිකයෝ වූ අතර 6 දෙනෙක් නිල නොලත් සමාජිකයෝ. 9 දෙනෙක් නිලලත් පිරිස, 6 දෙනෙක් නිල නොලත් පිරිස. නිලලත් තුනේ දුවේ පුතේ රජයේ ඉහළම රැකියාවන් වල නිරත වෙච්ච කට්ටිය. නිලනොලත් සමාජිකයෝ 6 දෙනෙක් හිටියා. මේ 6 දෙනාම ආණ්ඩුකාරවරයාගේ කැමැත්ත පරිදි විවිධ ජනවර්ග නියෝජනය වන පරිදි තමා මේ 6 දෙනා තෝරාගත්තේ. එහෙමනම් එහි ප්‍රධානත්වයක් ආණ්ඩුකාරවරයාටයි දරුවෝනේ හිමි වුණේ. ආණ්ඩුකාරවරයාටයි හිමි වුණේ. ඒ අනුව නීති රීති සම්පාදනය කරන්න විවස්ථාදායක සභාවකුත්, එලෙස සම්පාදිත නීති රීති ක්‍රියාත්මක කරන්න විධායක සභාවකුත් කියන මේ ආයතන දෙකක් ආරම්භ කරා. මේ මූලිකම අපේක්ෂාව බවට පත්ුනේ මා පෙර කිව්වසෙම ආණ්ඩුකාරවරයාගේ බලතල සීමා කිරීම උවත් දුවේ පුතේ. ඒක ඒ තරම්ම ලෙහෙසි පහසු කාර්යයක් වුණේ නැහැ. ආණ්ඩුකාරවරයා සතු බලතල සීමා වෙනක ඔබට පේනවා ඇති, දැන් මා සාකච්ඡා කිරීමේදී ඔබට අවබෝධ වෙන්න ඇති, මේ දෙකේම ප්‍රධානත්වයේ දරුවේ දරුවනේ ආණ්ඩුකාරවරයා, විවස්ථාදායක සභාවේ හා විධායක සභාවේ. එහෙනම් දුවේ පුතේ අපි මේ ආකාරයට 1833 ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ කෝල්බ්‍රුක් යෝජනා පිළිබඳව සාකච්ඡා කළා දල වශයෙන් සාරාංශගත ලෙස. එහෙනම් දුවේ පුතේ නැවතත් මා සාකච්ඡාව කෝල්බ්‍රුක් යෝජනා වලට යොමු කරන්නම්. ඒ අනුව 1833 ක්‍රියාත්මක කළ කෝල්බ්‍රුක් යෝජනා අතරින් යෝජනා කිහිපයක් කතා කළා. එකක් තමයි උඩ රට සහ පහත රට එකට ඒකාබද්ධ කරලා ඒකීය පාලනයක් ගෙන යන එක. ඒත් එක්කම පළාත් පහ දක්වා ලංකාවේ පළාත් ප්‍රමාණය අඩු කිරීම, තුන්වෙනි එක අනිවාර්ය සේවා රාජකාරිකමේ අහෝසි කරලා දැමීම, රජයේ වෙළඳ ඒකාධිකාරය අහෝසි කරලා දැමීම, පස්වෙනි කරුණ විදිහට මා සාකච්ඡා කළා විවස්ථාදායක හා විධායක සභා කියන මෙන්න මේ සභා නැත්තම් ආයතන දෙක ආරම්භ කිරීම. එමනම් මෙන්න මේ යෝජනාවලින් ඉංග්‍රීසි ආණ්ඩුව අපේක්ෂිත පරිපාලන වියදම් සැලකිය යුතු මට්ටමකින් අඩු වුණා. ඒ වගේම ඉංග්‍රීසි ආණ්ඩුව සතුව මේ වියදම් පියවා ගැනීමේ ක්‍රමවේදය මෙලෙස හඳුන්වා දුන්නාම ලාංකිකයන් විදියට යම් යම් දුෂ්කරතාවයන් ප්‍රසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ තුල මොන වගේ ක්‍රියාමාර්ගයද ලාංකිකයෝ ගත්තේ, අපේ උගත් මධ්‍යම පන්තිකයෝ මොන වගේ ක්‍රියාමාර්ගද ගත්තේ කියන දේ සාකච්ඡා කරන්න කලින්, ඒ පිළිබඳ අවධානය යොමු කරන්න කලින් කෝල්බ්‍රුක් යෝජනාවල මේ වියදම් පියවා ගැනීම සඳහා තවත් මොන වගේ ක්‍රියාමාර්ගද ගත්තේ කියන එක අපි සාකච්ඡා කරමු. ඒ නිසා මේ පරිපාලන වියදම් නැත්නම් රජයේ වියදම් අඩු කර ගැනීම සඳහා කෝල්බ්‍රුක් විසින් තවත් කරුණු කාරණා කිහිපයක්, එහෙම නැත්නම් යෝජනා කිහිපයක් හඳුන්වා දුන්නා. මේ අතර වැදගත්ම එකක් තමයි ඇතැම් දෙපාර්තමේන්තු වහලා දාලා ඇතැම් දෙපාර්තමේන්තු ඒකාබද්ධ කරා. සමහර දෙපාර්තමේන්තු වහලා දැම්මා, සමහර දෙපාර්තමේන්තු එකට ඒකාබද්ධ කරා. ඒත් එක්කම සිවිල් සේවකයන්ගේ වැටුප් අඩු කරා. සිවිල් සේවකයන්ගේ වැටුප් අඩු කරා. ඒත් එක්කම විශ්‍රාම වැටුප් අවලංගු කරලා දැම්මා. ඒ තුලින් සිවිල් සේවකයන්ට සිදුවන පාඩු පියවා ගැනීම සඳහා දුවේ පුතේ ඔවුන්ට අවස්ථා උදා කරලා දුන්නා වතු වගාවේ යෙදෙන්න, වතු වගාවේ ව්‍යවසායකයෝ ලෙස යෙදෙන්න. මෙන්න මේ වෙනුවට, මෙන්න මේ தත්ත්වය නිසා මේ ලාංකිකයන් සහ පරිපාලන නිලධාරීන් අතර දුරස්භාවය වැඩි වෙන්න පටන් ගත්තා. මොකද අනිත් පැත්තෙන් පළාත් පහ දක්වා අඩු කරානේ, පළාත් පහ දක්වා අඩු කරා, ප්‍රාදේශීය පාලන 16 වෙනුවට පළාත් පහ දක්වා අඩු කරා. ඒ නිසා විවිධාකාර ගැටලු රැසකට ලාංකිකයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා මේ කෝල්බ්‍රුක් කොමිසමත් එක්ක. ඒත් එක්කම සිවිල් සේවාව සඳහා බ්‍රිතාන්‍ය ජාතිකයෝ පත් කරේ. මුලින්ම සිවිල් සේවාව සඳහා බ්‍රිතාන්‍යේ ඉඳලා ආව බ්‍රිතාන්‍ය ජාතික නිලධාරීන් තමයි පත් කරේ. ඒ තුල මොකද සිද්ධ වුනේ, පරිපාලන වේදම් සීක්‍රයෙන් ඉහළ යන්න පටන් ගත්තා. ඒ නිසා කෝල්බ්‍රුක්ගේ සඳහා විකල්පයක් විදියට ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය පුළුල් කරන්න, ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය පුළුල් කරන්න ඉතා ඉක්මනින් මෙයා ක්‍රියාමාර්ග ගන්නවා. ඒ අනුව දරුවනේ 1834 කෝල්බ්‍රුක් විසින් පාසල් කොමිසම පිහිටවනවා. පාසල් කොමිසම පිහිටවලා මේ පාසල් කොමිසම තුලින් ඉංග්‍රීසි පාසල් ආරම්භ කරලා ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය සීග්‍රෙන් ප්‍රචලිත කිරීම සඳහා ක්‍රමවේද අනුගමනය කරා. මේ සියල්ලංගෙම අපේක්ෂා කරේ විදේශීය නැත්නම් බ්‍රිතාන්‍ය සිවිල් සේවකයන් වෙනුවට ලාංකිකයන් සිවිල් සේවාව සඳහා අන්තර්ග්‍රහණය කරලා ඔවුන්ගේ පරිපාලන වියදම් අවම කර ගැනීම. එහෙනම් දුවේ පුතේ මේ විදිහට කෝල්බ්‍රුක් යෝජනා ක්‍රියාත්මක වූවද මෙහි තිබූ යම් යම් දුර්වලතාවයන් නිසා බොහෝ ජනයාට ලාංකිකයන්ට විවිධ පාර්ශවයන්ට විශේෂයෙන් ජනයාට කවර විවිධ පාර්ශවයන්ට යම් යම් අවාසි සහගත තත්ත්වයන් ඇති වුණා. මොකද විවස්ථාදායක සභාවේ නිලනොලත් සමාජිකයෝ බොහෝම අතලොස්සක් හිටිය සමාජිකයෝ 6 දෙනයි. නමුත් නිලලත් පිරිස 9 දෙනෙක්. ඒ නිසා නිලලත් පිරිසගේ මේ හඬ බලාත්මක වුණේ නැහැ නිල ලත් පිරිස තුල. නිලනොලත් පිරිසගේ හඬ වඩා ප්‍රබල වුණේ නැහැ නිලනොලත් සමාජිකයෝ බහුතරය නිසා. ඒ නිසා දරුවනේ මේ ඇති වූ දුෂ්කරතාවන්ට එරෙහිව යම් යම් උද්ඝෝෂණ ව්‍යාපාර මේ කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණ වලට එරෙහිව ඇති වෙනවා. ඒත් එක්කම කැමරන් විසින් ශ්‍රී ලංකාවට ගැලපෙන අධිකරණ ඒකීය අධිකරණ පද්ධතියක් ඔහු ක්‍රියාත්මක කරනවා. අග්‍රවිනිශ්චකාරයේ අධිකරණයේ ප්‍රධානියා බවට පත් කරමින් වෙනම අධිකරණ ආයතනයක් ස්වාධීන අධිකරණ ආයතනයක් ගොඩනගන්න ඔහු නිබඳව උත්සාහ කරා. තේරුණා. එhmenam මෙවැනි කරුණු කාරණා නිසා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම හැරවුම් ලක්ෂ්‍යයක් බවට කෝල්බ්‍රුක් කැමරන් යෝජනාමා මුලින් සඳහන් කරා වගේම ඉස්මතු වුණා. එසේ වුවත් දුවේ පුතේ මේ කෝල්බ්‍රුක් කැමරන් කොමිසමේ තිබුණු යම් යම් දුර්වලතාවයන් නිසා ඊට එරෙහිව යම් යම් උද්ඝෝෂණ ව්‍යාපාරත් ආරම්භ වුණා. ඒ අතර වඩාත් ප්‍රමුඛයා බවට පත් වුණේ යුරෝපීන් තුලින්ම. යුරෝපාව තුලින්ම නැත්නම් යුරෝපා ජාතීන් තුලින්ම. ඒ කියන්නේ ලංකාව තුල සිටිය යුරෝපා ජාතීන් තුලින්ම තමයි මේ කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ වලට එරෙහිව ප්‍රථම උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ වෙන්නේ. මන්දයක් මේ වන විට ශ්‍රී ලංකාවේ වතු වගාවේ ධනය ආයෝජනය කරලා තිබුණේ මේ යුරෝපීය ව්‍යාපාරිකයෝ. එතකොට ඔවුන් යුරෝපීය ව්‍යාපාරිකයෝ නියෝජනය කරමින් විවස්ථාදායකයේ නිලනොල සමාජිකයන්ට සමාජිකයෝ 3 දෙනෙක් පත් කරලා තිබුණා. එhmenan නිලනොල සමාජිකයෝ 6 දෙනාගෙන් 3 දෙනෙක් යුරෝපීන්. එක්කෙනෙක් ද්‍රවිඩයේ, තවත් කෙනෙක් සිංහලෙක්, අනෙක් කෙනා බර්ග. ඉතින් ඔය විදිහට තමයි ජනවාර්ගික පදනමින් මේ නිලනොල සමාජික 6 දෙනා පත් කරලා හිටි විවස්ථාදායක සභාවේ. ඒ අතරින් මේ යුරෝපීන් 3 දෙනාගේ හඬ ප්‍රබල නොවූ නිසා විවස්ථාදායක සභාව තුල වතු වගාවේදී ඇති වූ යම් යම් ගැටලු පිළිබඳව निराකරණය කර ගැනීම සඳහා විවස්ථාදායක සභාවය තුල ඉඩක් නොලැබුණු නිසා දුවේ පුතේ මේට එරෙහිව, ඒ කියන්නේ කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ වලට එරෙහිව ප්‍රථම උද්ඝෝෂණ ව්‍යාපාරය ජෝර්ජ් වෝල් මහතාගේ නායකත්වයෙන් යුක්තව 1865 ආරම්භ වෙනවා. මොහු සිලෝන් ලීගෙහිවත් ලංකා සංගමය කියන සංගමයේ පිහිටුවලා යුරෝපීන්ගේ එකමුතුවක් තුලින් කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ වලට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කරනවා. එhmenan කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ වලට එරෙහිව ගෙන ගිය උද්ඝෝෂණ ව්‍යාපාරයේ පෙරමුණ ගත්තේ යුරෝපීන්. ඒ අතර වඩා වැදගත් උනේ ජෝර්ජ් වෝල් මහතා. ඔහු විසින් 1865 ලංකා සංගමයේවත් සිලෝන් ලීගයේ කියන සංගමයේ පිහිටවල ඒ හරහා කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ වලට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කරනවා. මෙන්න මේ මග යමින් ලංකාවේ මධ්‍යම පන්තිකයෝ, මේ වෙන විට ඉංග්‍රීසි අධ්‍යාපනයේ පුළුල් වෙමින් ව්‍යාප්ත වෙමින් පැවති සමයක් තුළ ලාංකීය මධ්‍යම පන්තිකයනුත් තමන්ට දේශපාලන අයිතීන්, තමන්ට දේශපාලන හිමිකාරත්වය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් 20 සියවස ආරම්භ වන විට උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස දුවේ පුතේ 1908 දෙසැම්බර් 12 වන දින 1908 දෙසැම්බර් 12 වන දින ජේම්ස් පීරිස් මහතා ලංකාවට සුදුසු ආණ්ඩු ක්‍රමයක් ලබා දෙන මෙන් එවකට යටත් විත බාර ලේකම්ට පෙත්සමක් ඉදිරිපත් කරනවා. එනම් පුද්ගලයෙක් විදියට විධිමත් පෙත්සමකින් නව ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ලාංකිකයන්ට අවශ්‍ය බව මුලින්ම කතා කරේ ජේම්ස් පීරිස් මහතා. ඔහු 1908 දෙසැම්බර් 12 තමා මේ පෙත්සම ඉදිරිපත් කරන්නේ. ඒ අනුව දුවේ පුතේ එම මග අනුගමනය කරමින් තවත් සංගම් පුද්ගලයෝ විදියට නෙමෙයි, තනි පුද්ගලයෙක් විදියට නෙමෙයි, විවිධ සංගම් විදියට නැත්නම් විවිධ සංවිධාන මොකද කරේ, විවිධාකාරයේ කාර්යන්වලට නිරත වෙච්ච කියන්නේ අපි කතා කරද්දී පහත රට නිෂ්පාදකයන්ගේ සංගමය, හලාවත සංගමය, යාපනය සංගමය වගේ විවිධ සංවිධාන හරහා මෙන්න මේ කෝල්බෘක් ප්‍රතිසංස්කරණ වලට එරෙහිව යෝජනා ඉදිරිපත් කරන්න පෙළ ගැසුණා. එහෙමනම් දුවේ පුතේ අපි මේ කතා කරපු යුරෝපීයන්ගේ උද්ඝෝෂණ විශේෂයෙන් ජෝර්ජ් වෝල් මහතාගෙන් විසින් පිහිටවපු ලංකා සංගමේ පරමාර්ථය, ඒත් එක්කම ලාංකිකයෙක් විදිහට ජේම්ස් පීරිස් මහතා 1908 දෙසැම්බර් මාසයේ ඉදිරිපත් කරපු පෙස්සම, ඉන් පස්සේ පහත රට නිෂ්පාදකයන්ගේ හෙවත් පහත රට වැවිලිකරුවන්ගේ සංගමය, එතනින් පස්සේ හලාවත සංගමය, යාපනය සංගමය වගේ මෙන්න මේ සංවිධාන තුලින් මූලික අපේක්ෂාවක් කරේ දුවේ පුතේ ලාංකිකයන්ට අවශ්‍ය දේශපාලන පරිසරය ගොඩනගා ගන්න, ඔවුන්ට දේශපාලනයේ ප්‍රවේශ වීමට අවස්ථාව උදා කර ගැනීම වගේම මේ සියලු උද්ඝෝෂණවල පරමාර්ථයන් අරමුණු කිහිපයක් තිබුණා. එකක් තමයි දුවේ පුතේ විවස්ථාදායක සභාවේ නිලනොලස් සමාජිකයෝ. විවස්ථාදායක සභාවේ නිලනොලස් සමාජික පිරිස ඉහළ දැම්මේ. ඉහළ දැමීම. නිලනොලස් සමාජික පිරිස ඉහළ දැම්මේ. ඊට අමතරව ඔබට මතකද විවස්ථාදායක සභාවට සමාජිකයෝ තෝරා බේරා ගත්තා නිලලත් 9 දෙනෙක් සහ නිලනොලත් 6 දෙනෙක්. මේ 6 දෙනා දුවේ පුතේ පත්කරේ ආණ්ඩුකාරවරයාගේ රිසි පරිදි ජනවාර්ගික නියෝජන ක්‍රමය, කියන්නේ ಜಾති මූල නියෝජන. ඒ නිසා මෙන්න මේ වාර්ගික නියෝජන ක්‍රමය, නැත්නම් ජනවාර්ගික නියෝජන ක්‍රමය අහෝසි කරලා පලාත්බද නියෝජනයෙන් ව්‍යවස්ථාදායක සභාවේ නිලනුලස් සමාජිකයෝ තෝරා ගන්නා ලෙස ඉල්ලමින් ඉල්ලීම් ඉදිරිපත් කිරීමත් මේ උද්ඝෝෂණ ව්‍යාපාරවල පරමාර්ථය වුණා. මොකද එහෙම වුණාම නැත්තම් වාර්ගික පදනමින් තෝරාගත්තු ජනවර්ග අතර ගැටුම් ඇති වෙයි කියන බිය නිසා බොහෝ දුරට ජනවාර්ගික පදනම වෙනුවට, එහෙම නැත්තම් ಜಾති මූල නියෝජනය වෙනුවට පලාත්පද නියෝජනය අනුව ඡන්ද බලයෙන් නියෝජිතයෝ පත් කර ගන්නා ලෙස ඉල්ලමින් මේ උද්ඝෝෂණ ව්‍යාපාර ක්‍රියාත්මක. ඒත් එක්කම විවස්ථාදායක සභාවේ විධායක සභාවට අසීමිත බලතල තිබුණාසේම විවස්ථාදායක සභාවටත් සැලකිය යුතු බලයක්, විවස්ථාදායක සභාවටත් සැලකිය යුතු බලයක් ලබා දෙන්න කියන ඉල්ලීම් තමයි මේ උද්ඝෝෂණ ව්‍යාපාරවල මූලික පරමාර්ථය බවට පත් වුණේ. එහෙමනම් දුවේ පුතේ කෝල්බෘක් ප්‍රතිසංස්කරණ පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලැබුණා. ඊට පස්සේ මේ කෝල්බෘක් ප්‍රතිසංස්කරණ තුල ක්‍රියාත්මක වූ යෝජනා පිළිබඳව ඔබට අවබෝධයක් ලැබුණා. එතනින් පස්සේ මේ කෝල්බෘක් යෝජනා තුල තිබුණු ඇතැම් සාධනීය ලක්ෂණ සේම ඇතැම් දුර්වලතාවයන් නිසා, විශේෂයෙන් දුර්වලතාවයන් පාදක කරගෙන යුරෝපීය ජාතිකයෝ ලංකාවේ සිටි, ඒත් එක්කම ලංකාවේ උගත් මධ්‍යම පන්තිය, විවිධ සංගම් විවිධ තේමාවන් පදනම් කරගෙන මූලික අපේක්ෂාවන් කීපයක් පදනම් කරගෙන උද්ඝෝෂණ කීපයක් ඉදිරිපත් කරා. ඒ සියල්ලගෙම පොදු පරමාර්ථය බවට පත් වුණේ මා පෙර සඳහන් කළ කරුණු කාරණා කීපේ. එහෙමනම් දුවේ පුතේ මේ විදිහට දිගින් දිගටම ඇති වූ උද්ඝෝෂණ මාලාවේ ප්‍රතිඵලය ඌයේ නැවත වතාවක් ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් හඳුන්වා දී ඒ අනුව දුවේ පුතේ 1910 ක්‍රූ මැකලම් කියන නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකාව තුළ 1910 ක්‍රූ මැකලම් කියන නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක වෙනවා. ඒ වන විට ලංකාවේ හෙන්රි මැකලම් ආණ්ඩුකාරවරයා ක්‍රූ සාමිවරයා තමයි යටත් විත බාර ලේකම් විදියට හිටියේ. මෙන්න මේ දෙන්නාගේ සුසංයෝගයේ තුලින් 1910 යෝජනා ඉදිරිපත් කරලා ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණේ නිර්මාණය කරනවා. 1910 නිර්මාණය කළ මේ ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණය 1912 ක්‍රියාත්මක කරනවා. එහෙමනම් දුවේ පුතේ අපි මේ සාකච්ඡා කරන්නේ ආණ්ඩුක්‍රම විකාශනය, එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය පාලන සමය තුල ඇති කළ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කියන මූලික පාඩමේ අපේක්ෂාව තමයි ශ්‍රී ලංකාව තුල රාජාණ්ඩුක්‍රමය බිඳවැටීමේ සිට ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවක් කරා ගිය ගමන් මගක් ගැනයි දරුවනේ මේ අපි සාකච්ඡා කළා. එලෙස ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවක් කරා යන ගමන් මගෙහි මූලික මූල බීජය බවට පත් වුණේ කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ. හෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කර. ඉන් පසුව නැවත වතාවක් ලංකාව තුල බ්‍රිතාන්‍යයන් විසින් ක්‍රියාත්මක කළ දෙවැනි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තමා දුවේ පුතේ ක්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. ක්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මේ තුලිනුත් ලාංකිකයන්ට යම් යම් දේශපාලන වරප්‍රසාදයන් ක්‍රමානුකූලව ලැබීමට පටන් ගත්තා. යම් යම් දේශපාලන වරප්‍රසාදයන් ලැබීමට පටන් ගත්තා මෙන්න මේ ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණය. එහෙමනම් දරුවනේ මේ ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණේ කුමන ආකාරයේ ප්‍රධාන ලක්ෂණද, ඒටම ආවේනික වූ ලක්ෂණ මොනවාද යන්න පිළිබඳව අපි සාකච්ඡා කරමු. එහෙමනම් දුවේ පුතේ ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණය 1910 හඳුන්වා දීලා 1912 මේ ක්‍රියාත්මක කරා. 1912 ක්‍රියාත්මක කළා. මෙහි මූලිකම ලක්ෂණ කිහිපයක් වුණේ දුවේ පුතේ ව්‍යවස්ථාදායක සභාව තුල සමාජිකයෝ 21 දෙනෙක් බවට පත්වීම. ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයෝ 21 දෙනෙක් බවට පත් වුණා. එහිදී නිලලත් සමාජිකයෝ 11 දෙනෙක්ද, නිලනොලත් සමාජිකයෝ 10 දෙනෙක් බක් දක්වා වැඩි වුණා. එහෙනම් ඔබට මුලින්ම තිබුණු කෝල්බෘක් ප්‍රතිසංස්කරණයේ සමාජිකයෝ 9යි 6යි හිටියේ. නමුත් මෙතන නිලලත් 10 තව බෞතරේ වෙලා නිලනොලත් සමාජිකයෝ 10 දෙනෙක් බවට පත් වෙලා. එහෙනම් නිලලත් සමාජිකයන්ට සාපේක්ෂව යම් වැඩිවීමක් වෙලා තියෙනවා නිලනොලත් සමාජිකයෝ. එහෙනම් දුවේ පුතේ ව්‍යවස්ථාදායක සභාවට නිලලත් සමාජිකයෝ 11ක් සහ නිලනොලත් සමාජිකයෝ 10 දෙනෙක් පත් වුණා. මේ නිලනොලත් සමාජිකයෝ 10 දෙනා පත් වුණේ දුවේ පුතේ ඡන්ද බලයෙන්. මම එක කියලා දෙන්නම් කොහොමද මේ ඡන්ද බලය කියන එක. සීමිත ඡන්ද බලයෙන් සමාජිකයෝ 4 දෙනෙක් පත් වුණා. යුරෝපීන් 2 දෙනෙක්, බර්ගර් ජාතිකයෙක් සහ උගත් ලාංකිකයෙකුට. අන්න වැදගත්ම දෙයක් වුණා, උගත් ලාංකිකයන්ටත් මෙවර ව්‍යවස්ථාදායක සභාවේ නියෝජනයක් ලැබිලා තියෙනවා උගත් ලාංකිකයෙකුට. එහෙමනම් නිලනොලත් සමාජිකයන් 10 දෙනාගෙන් 4 දෙනෙක් යුරෝපීන් දෙන්නෙක්, බර්ගර් එක්කෙනෙක් සහ උගත් ලාංකිකයෝ කියන එක්කෙනෙක් කියන මෙන්න මේ කරුණු කාරණාවෙන් තමයි ඡන්ද බලයෙන් සමාජිකයෝ 4ක් පත් වුනේ. ඉතුරු 6 දෙනා ආණ්ඩුකාරවරයා විසින් නාමකරණයෙන් ජනවාර්ගික පදනමින් පත් වුණා. විශේෂයෙන්ම මීට අමතරව ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණය තිබුණු තවත් වැදගත්ම ලක්ෂණයක් බාර දුවේ පුතේ පත් වෙන්නේ සීමිත ඡන්දයිතියක් ලබා දීම. සීමිත ඡන්දයිතිය ලබා දීම. ඔබට මතකද සීමිත ඡන්දයිතිය 1910 ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණ යෝජනාවක් විදියට තමයි එන්නේ. ඔබට මතක ඇති. මොකද කෝල්බෘක් ප්‍රතිසංස්කරණයේදී එහෙම සීමිත ඡන්දයිතියක් ලාංකිකයන්ට ලැබුණේ නැහැ. නමුත් මේ සීමිත ඡන්දයිතිය රටේ ජනගහණයෙන් 4%කට ලැබුණා. ඒ 4%ම පිරිමි කට්ටිය. මොකද ඡන්දේ දෙන්නත් ඡන්දේ ඉල්ලන්නත් වඩා වැදගත් නිර්ණායක සුදුසුකම් දෙකක් බැලුවා. ඒ තමා දුවේ පුතේ ධනවත්කම සහ උගත්කම. ධනවත්කම සහ උගත්කම කියන මෙන්න මේ මිනුම් දඬු දෙක පාදක කරගෙන තමා සීමිත ඡන්ද ආයිතිය දුවේ පුතේ ලබා දුන්නේ ලාංකිකයන්ට. ඒ ලාංකිකයන්ගෙන් 4%කට. ඒ 4 දෙනා 4%ම පිරිමි. එහෙමනම් දරුවනේ මේ සීමිත ඡන්ද ආයිතිය ලබා දීම ඒත් එක්කම උගත් ලාංකිකයෙකුට, උගත් ලාංකිකයෙකුට ව්‍යවස්ථාදායක සභාවේ නිලනුණත් සමාජිකයන් අතරට එකතු වෙන්න අවස්ථාවක් ලැබුණා. එහෙනම් දරුවනේ උගත් ලාංකික මන්ත්‍රීවරයා විදියට පත් වෙන්නේ 1912 පැවැත්වු මැතිවරණයෙන් පොන්නම්බලම් රාමනාදන් මහතා. පොන්නම්බලම් රාමනාදන් මහතා තමයි ව්‍යවස්ථාදායක සභාවට පත් වෙච්චි ප්‍රථම උගත් ලාංකිකයා බවට පත් වුණා. එහෙනම් දුවේ පුතේ ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණය තුල ඉතාමත් වැදගත් වූ සාධනීය ලක්ෂණ දෙකක් ඉස්මතු වුණා. කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ වලට වඩා වෙනස් වූ යෝජනා දෙකක් තිබෙනවා. එකක් තමයි සීමිත ඡන්දයිතිය ලබා දීමත්, අනිත් එක උගත් ලාංකිකයෙකුට ව්‍යවස්ථාදායකට ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දීමත්. එහෙමනම් දුවේ පුතේ කෝල්බෘක් යෝජනා වලින් පස්සේ ක්‍රූ මැකලම් යෝජනා ගැන කතා කරා. නැවත වතාවක් අපට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් ලැබෙන්නේ හරියටම දශකයකට පස්සේ. ඒ කියන්නේ 1910 හඳුන්වා දුන්නු ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණ වලින් පස්සේ වසර 10ක් ගිය තැන තමා දුවේ පුතේ ලාංකිකයන්ට නැවත ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක්, නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් ලැබෙන්නේ. එමන් දුවේ පුතේ මෙන්න මේ ගත වූ ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණය සහ අපිට ඊට දශකයකට පස්සේ මුණ ගැහෙන මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කියන මේ අතරමැද කාලය තුල අතරමැද කාලය තුළ යම් යම් දේශපාලන සංවිධාන වඩාත් සංවිධානාත්මක ස්වරූපයෙන් බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාර අරගෙන යනවා. ඒ අතර වඩාත් වැදගත් උද්ඝෝෂණ ව්‍යාපාරයක් බවට වඩා සාර්ථක සංවිධානයක් බවට පත්වෙන්නේ දුවේ පුතේ 1912 සිට 1915 දක්වා ක්‍රියාත්මක වෙච්ච අමාද්‍යප ව්‍යාපාරය. අමාද්‍යප ව්‍යාපාරය මොකද 1912 දී රජයේ සුරාබදු පනතක් හඳුන්වා දෙමින් සුරාසැල් ආරම්භ කිරීමට අවසර දීම නිසා මේ ලාංකිකයන්ගේ සංස්කෘතික සෝදාපාලුවක් වෙන්න පටන් ගත්තා. මෙන්න මේ නිසා මේ සුරාබදු වලට එරෙහිව තමයි මේ අමාද්‍යප ව්‍යාපාරය පත් වුනේ. එහෙනම් ඔබට හිතනවා ඇති මේ දේශපාලන ක්‍රියාවලිය තුළ මේ වැනි අමාද්‍යප ව්‍යාපාරයක් ඇයි මෙතන සාකච්ඡා කරන්න කියලා ඔබට එහෙම හිතේ? ඇත්ත දරුවෝ එහෙම හිතනවා නම් ඒකට උත්තරේ තමයි, මොකද මේ ව්‍යාපාරයේ සංස්කෘතියේ අභිවෘද්ධිය වෙනුවෙන් තමයි මුලින් පෙළ ගැසුනේ. අපේ රටේ සංස්කෘතිය, අපේ රටේ සભ્યත්වය රැක ගැනීම සඳහා දරුවනේ මේ ව්‍යාපාරයේ පෙළ ගැසුණත් පස්සේ කාලෙදි මේ උද්ඝෝෂණ ව්‍යාපාර දේශපාලනේ විශේෂයෙන් අමාද්‍යප ව්‍යාපාර උද්ඝෝෂණ ව්‍යාපාර කිව්වට අමාද්‍යප ව්‍යාපාරය මුලින්ම සංස්කෘතික නවෝදයක් වෙනුවෙන් සංස්කෘතියේ ආරක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වුණාට පසු කාලීනව මේ ව්‍යාපාරයත්, ඒ කියන්නේ අමාද්‍යප ව්‍යාපාරයත් දේශපාලන නැඹුරුවකින් උද්ඝෝෂණ ව්‍යාපාරවලට සම්බන්ධ වීම නිසා දුවේ පුතේ මේ අමාද්‍යප ව්‍යාපාරයත් විටක දේශපාලන උද්ඝෝෂණවල ප්‍රධාන සංවිධානයක් බවට පත් වුණා. ඒත් එක්කම ශ්‍රී ලාංකිකයන්ට තවත් අත්වැසිල්ලක් වුණේ මේ වන විට ඉන්දියාව තුලත් දුවේ පුතේ බ්‍රිතාන්‍ය ආධිපත්‍ය ඉතා හොඳින් ක්‍රියාත්මක වෙච්ච පාලන සමය. නමුත් මේ වන විට බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට එරෙහිව විශේෂයෙන් 19 වන සියවසේ අගභාගයේ වන විට ඉන්දියාවෙත් ලංකාවෙත් බ්‍රිතාන්‍ය විරෝධී අරගල ඉතා සාර්ථකව ක්‍රියාත්මක වුණා. බොහෝ දුරට ලාංකිකයන්ට වඩා මනා සංවිධානයකින් මේ ඉන්දියානු ජාතික ව්‍යාපාරය ඉදිරියට ආවා. ඒත් එක්කම මේ ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන සංකල්පය තමයි පුතේ ස්වරාජ්‍ය සංකල්පය. ස්වරාජ්‍ය සංකල්පයෙහිවත් නිදහස දිනා ගැනීමේ ප්‍රබල සටනක ක්‍රියාත්මක වීම. නිදහස දිනා ගැනීම සඳහා ප්‍රබල සටනක් ක්‍රියාත්මක කිරීම නැත්නම් ස්වරාජ්‍ය සංකල්ප. ඒ නිසා මේ 21 සියවසේ මුල් දශක කිහිපය තුල ලාංකිකයන් සේම ඉන්දියාවේ සුරේන්ද්‍රනාත් බැනර්ජි, බාල ගංගාධර තිලක්, මහත්මා ගාන්ධි, ජවහර්ලාල් නේරු වැනි ජාතික නායකයෝ බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් ඉන්දියාව නිදහස් කර ගැනීම සඳහා ප්‍රබල සටනක් ක්‍රියාත්මක වෙච්ච පසුබිමක් තුල ඔවුන්ගේ සහාය ලාංකිකයන්ටත් ලැබෙනවා. විශේෂයෙන්ම මහත්මා ගාන්ධි, ජවහර්ලාල් නේරු වැනි නායකයෝ ලංකාවට පැමිණලා ජනතාවගේ වේදිකා මතට ගොඩ වෙලා ඔවුන්ට මේ ලාංකිකයන්ගේ උරුමය, ඒත් එක්කම බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස් වීමට අවශ්‍ය කරුණු කාරණා පිළිබඳව දැනුවත් කරලා ඔවුන්ට ජාතිකත්වයේ නැත්නම් ජාතිකානුරාගී හැඟීම් වර්ධනය කරන්න විශේෂයෙන්ම මේ ඉන්දියානු නායකයෝ විශේෂයෙන් ඔය මම කතා කළ මහත්මා ගාන්ධි වැනි, ජවහර්ලාල් නේරු වැනි නායකයන්ගේ සහයත් ලාංකික මධ්‍යම පන්තියට ලැබුණා. එහෙනම් දරුවනේ අපි පෙර කතා කළ අමාද්‍යප ව්‍යාපාරය, ඒත් එක්කම දැනට මේ මොහොතකට කලින් කතා කර ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ සහය වගේම 1919 ලංකාවේ සංගමයක් ඉතාමත් වැදගත් සංවිධානයක් ජාතිභේදයකින් තොරව ආරම්භ වෙනවා. ඒ තමයි ලංකා ජාතික සංගමය. 1915 ඇති වූ සිංහල මුස්ලිම් කෝලාහලයේදී දුවේ පුතේ ඉංග්‍රීසි ආණ්ඩුව අනුගමනය කළ ම්ලේච්ඡ ක්‍රියාවලියට එරෙහිව මේ උගත් ලාංකිකයෝ 1919 ලංකා ජාතික සංගමයේ පිහිටනවා. මෙහි සභාපති ධූරයක් දරුවනේ සිංහලයෙක්, එහෙම නැත්නම් බෞද්ධයෙකුට නෙමෙයි හිමි වුණේ. ඔවුන් ඒ තුලින්ද අපේක්ෂා කළේ ජාති වර්ගය නැත්නම් ජන වර්ග ભેදයකින් තොරව ලාංකිකයන් ලෙස ඉදිරියට ගිහිල්ලා සියලුම ලාංකිකයෝ එකතු වෙලා මේ බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස් වීම සඳහා ඒකායන පරමාර්ථයකට පෙරදරිව ගමන් කළ නිසා තමයි දුවේ පුතේ මේ ජාති ભેදයකින් තොරව මේ තනතුරු බෙදාගෙන සියලු දෙනා එක මිටකට එකතු වීමේ අපේක්ෂාවෙන් තමයි මේ ගමන ගියේ. ඒ අනුව ලංකා ජාතික සංගමයේ 1919 පිහිටු ලංකා ජාතික සංගමයේ ප්‍රථම සභාපති ධුරයට පත් වෙන දුවේ පුතේ පොන්නම්බලම් අරුණාචලම් තුමා. එහෙමනම් දුවේ පුතේ කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණ, ඒත් එක්කම ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණ වලින් පස්සේ මේ ඇති වූ දැවැන්ත උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් වුණේ විශේෂයෙන්ම ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ උද්ඝෝෂණ, ලංකා ජාතික සංගමයේ උද්ඝෝෂණ, ඒත් එක්කම විශේෂයෙන් අමාද්යප ව්‍යාපාරය වැනි මේ සංගම්වල උද්ඝෝෂණ ව්‍යාපාර නිසා ඉංග්‍රීසි ආණ්ඩුවට නිහඬව ඉන්න බැරි වුණා. ඔවුන්ට සිද්ධ වුණා දුවේ පුතේ ලංකාවට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් ඉදිරිපත් කරන්න. ඒ අනුව තමා දුවේ පුතේ 1920 නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් ලංකාවට ඔවුන් හඳුන්වා දෙනවා. ඒ තමා මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. එහෙමනම් දුවේ පුතේ ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණය තුලින් සෑහීමකට පත් වූ ලාංකිකයන් විසින් දිගින් දිගටම මෙහෙම ලද උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් විදියට තමා දුවේ පුතේ 1920 නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් විදියට මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ලාංකිකයන්ට ලැබෙන්නේ. එහි තිබූ ප්‍රධාන ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කරන්නේ නම් මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ විවස්ථාදායක ස්වභාව පිළිබඳව එහි සංයුතිය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. මැනින් ආණ්ඩුක්‍රම විවස්ථාවේ සංයුතිය, එහි සංයුතිය දරුවනේ සාමාජිකයෝ 37ක් ඉන්නවා. එහෙමනම් දුවේ පුතේ කෝල්බ්‍රුක් කැමරන් කොමිසමේ විවස්ථාදායක ස්වභාවයේ සාමාජිකයෝ 15යි, ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණයේ විවස්ථාදායක ස්වභාවයේ සාමාජිකයෝ 21 දෙනයි. මේ දැන් කතා කරමින් සිටින මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ සාමාජිකයේ දුවේ පුතේ 37 දක්වා වැඩි වෙලා තියෙනවා. එහෙනම් කෙලෙසද මේ සාමාජිකයෝ 37 දෙනාගේ සංයුතිය සකස් වූයේ කියන එක සාකච්ඡා කරමු. එහෙනම් දුවේ පුතේ සාමාජිකයෝ 37 දෙනා, නිලලත් සාමාජිකයෝ 14ක් බවට පත් වෙලා තියෙනවා. එහිදී නිල බලයෙන් සමාජිකයෝ 5 දෙනෙකුත්, ආණ්ඩුකාරවරයාගේ නම් කිරීමෙන් සමාජිකයෝ 9 දෙනෙකුත් පත් වුණා. ඒ අනුව තමයි විවස්ථාදායක සභාවේ මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ විවස්ථාදායක සභාවේ සිටි නිලලත් මන්ත්‍රීවරු 14 සමන්විත වුණේ. නිල බලයෙන් 5යි, ආණ්ඩුකාරවරයාගේ නම් කිරීමෙන් මන්ත්‍රීවරු 9යි. නිලනුවත් සමාජිකයෝ 23 දක්. අන්න මේ උද්ඝෝෂණ ව්‍යාපාරවල ප්‍රතිඵලය නෙලාගත්තේ මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තුළින්. මොකද මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තුළ එයටම ආවේනික වෙච්ච ලක්ෂණේ බවට පත් වුණේ ප්‍රථම වරට විවස්ථාදායක සමාවේ බහුතරය නිලලත් සමාජිකයෝ අභිබවා නිලනුනත් සමාජිකයන් බවට පත් වුණා. මෙනම් උද්ඝෝෂණ වල ඵලය මේ වන විට ලාංකිකයන්ට භුක්ති විඳීමට අවස්ථාව ලැබිලා තියෙනවා. එහෙමනම් දුවේ පුතේ නිලලත් මන්ත්‍රීවරු 14 දෙනාට වඩා නිලනුනත් මන්ත්‍රීවරු බහුතරය වුණා. එහෙනම් දුවේ පුතේ නිලනුනත් මන්ත්‍රීවරු සමාජිකයෝ 23 දෙනෙක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් ප්‍රථම වතාවට තමයි මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ නිල නොලත් සමාජිකයෝ 23 බවට පත් වුණා. ඒ 23 දෙනාගෙන් දරුවනේ 16 දෙනෙක් සීමිත ඡන්දයි තියෙනුත්, ඉතුරු 7 දෙනා නාමකරණයට පත් වුණා. ඡන්ද බලයෙන් 16 දෙනෙකුත්, ඉතුරු 6 දෙනා නාමකරණයට පත් වුණා. ඒ 16 දෙනා පත් වුණේ ඡන්ද බලයෙන් පත් වෙච්ච 16 දෙනා ජන වාර්ගික හා වෘත්ති අනුව මන්ත්‍රීවරු 5 දෙනෙකුත් පලාත්බද ඡන්ද කොට්ටාස වලින්. අන්න වැදගත්ම ලක්ෂණයක් තමයි තවත් මේ මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ පලාත්බද නියෝජනයක් එනවා. ජන වාර්ගික නියෝජන ක්‍රමයේ ලෙසම ක්‍රියාත්මක වෙද්දී නව නියෝජිතයන් තෝරා ගැනීමේ ක්‍රමයක් විදියට පලාත්බද ඡන්ද කොට්ටාස වලින් දුවේ පුතේ සමාජිකයෝ 11 දෙනෙක් පත් කරා. නිල නොලත් සමාජිකයන් 16 දෙනාගෙන්, ඒ කියන්නේ නිල නොලත් සමාජිකයෝ 23 දෙනයි, ඒකෙන් 16 දෙනෙක් ඡන්ද බලයෙන් පත් කළා, 6 දෙනෙක් 5 දෙනෙක් මං කිව්වා ජන වාර්ගික පදනමින් කියලා, ඉතුරු 11 දෙනා දුවේ පුතේ චන්ද කොට්ටාසවල පළාත්වද චන්ද කොට්ටාසවල. එහෙමනම් එතන 16 දිනක් චන්ද වලින් පත් කරගත්තා. තවත් 7 දිනක් දරුවනේ නාමකරණයෙන් පත් වුණා ජනවාර්ගික පදනමින්. එහෙනම් ද්වීපතේ මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ සුවිශේෂී ලක්ෂණ කිහිපයක් තියෙනවා. එකක් තමයි ප්‍රථම වතාවට උන වැදගත්ම ලක්ෂණයක්. ප්‍රථම වතාවට විවස්ථාදායකයේ නිලනොමත් නොලත් සමාජික පිරිස. ප්‍රථම වතාවට විවස්ථාදායකයේ නිලනොලත් മന്ത്രി සංඛ්‍යාව බහුතරය වුණා. නිලලත් മന്ത്രിවරුන් අභිමවා නිලනොලත් മന്ത്രിවරු බහුතරය වුණා. දෙවනි ලක්ෂණයේ බවට පත් වෙනවා පලාත්බද ඡන්ද කොට්ටාස ක්‍රමයේ හඳුන්වා දීම. පලාත්බද ඡන්ද කොට්ටාස ක්‍රමයේ හඳුන්වා දීම. ඒ අනුව ඉංග්‍රීසි උගත් මධ්‍යම පන්තිකයන්ට අමතරව තවත් සීමිත පිරිසකට ඡන්ද බලයෙන් ප්‍රවේශ වීමට හැකියාව ලැබුණා. ඡන්ද බලයෙන් ප්‍රවේශ වීමට හැකියාව ලැබුණා. ඒත් එක්කම විවස්ථාදායකයේ මණ්ඩලයේ බලතල තවත් පුළුල් වෙන්න පටන් ගත්තා. ඒ අනුව ලාංකිකයන්ට මෙලෙස ක්‍රමානුකූලව දේශපාලනයට ප්‍රවේශ වීමේ අවස්ථාව ලැබිලා තියෙනවා. ප්‍රවේශ වීමේ අවස්ථාව ලැබිලා තියෙනවා. එමන් දුවේ පුතේ ඊළඟ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තමයි මැනින් ඩෙවොන්ෂය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. ඒකේ සුවිශේෂී ලක්ෂණේ වන්නේ සමාජික සංඛ්‍යාව 49 දක්වා විවස්ථාදායක සභාවේ සමාජිකයෝ 49 දක්වා පත් වෙනවා. නිලලත් සමාජිකයෝ 12යි නිලනොලත් සමාජිකයෝ වඩාත් බහුතරය බවට පත් වෙනවා සමාජිකයෝ 37 දෙනෙක් බවට. එහෙනම් ප්‍රථම වතාවට වඩා බහුතරය නිලනොලත් සමාජිකයෝ වෙන්නේ මේ මැනින් ඩෙවොන්ෂය ආණ්ඩුක්‍රම සංස්කරණය. නිලලත් සමාජිකයෝ 12යි නිලනොලත් සමාජිකයෝ 37යි. සීමිත ඡන්දයෙන් 29කුත් නම් කිරීමෙන් 8 දෙනෙකුත් පත් වෙනවා නිලනොලත් සමාජිකයෝ ලෙස. එමනම් ද්වීපතේ අපි අද දවසේ අපිට ලැබිලා තියෙන කාල වේලාව අවසන් නිසා తాවකාලිකව මේ පාඩමේ සමාප්තියක් සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. එමනම් ද්වීපතේ අපි අද ප්‍රධාන මාතෘකා බවට පත් වුණේ ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය පාලන සමය තුල ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස් වීම. එහිදී අපි කතා කරා 1833 සිට ලංකාවේ වරින් වර ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳ. ඒ අනුව 1833 කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයත්, 1910 ක්‍රූමැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයත්, 1920 මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයත්, 1924 මැනින් ඩෙවොන්ෂේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයත් කියන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හතර සාකච්ඡා කරා. එහෙනම් අපිට ලබන සතියේ සාකච්ඡා කිරීමට ඉතාමත් වැදගත් මාතෘකා දෙකක් තියෙනවා. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ දෙක. ඒ තමයි ඩොනමෝර් සහ සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ. ඒ මාතෘකා සමග ඔබ සමග සම්බන්ධ වීමේ අපේක්ෂාවෙන් අද දින ඔබට මා සමු දෙනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි.